තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තස්ස සම්මා විමුත්තස්ස ඥානං චේහු තිතාදිනෝ අකුප්පාමේ විමුක්ති තී භව සංයෝජනක්ඛේති
අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ආනන්ද වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම මේ පින්කම නායකත්වයේ දරන සංවිධානය කරන ශකිලා ධර්මපාල පින්වත් දියණිය හිරෝෂා ජයකොඩි පින්වත් දියණිය ඒ වගේම ප්‍රියදර්ශනී චන්දරත්න ඒ ආත්මීය එච්.එම්. නිශාන්ත නැතිතුමන් ඒ වගේම චන්දිමා රණවීර ඒ මෙනවිය ඒ වගේම බර්ටි ජය වංශ ඒ මහත්මයා ඒ වගේම වෛද්‍ය කාංචන රණවීර මහත්මිය ඒ වගේම කල්යාණී මුණසිංහ ඒ මහත්මිය ඒ ආදි කොට ඇති සංජීවනී ජයකොඩි මහත්මිය ඇතුළු බොහෝ ඥාතීන් බොහෝ පිරිස එකතු පහදු වෙලා මේ පින්කම සිදු කරනවා. ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය ආවී ධර්මපාල මැතිතුමන් සහ ඥානා ධර්මපාල හිමෑණියන් දායකත්වයේ දරමින් සිදු කරනවා මේ පුණ්‍ය භූමියේ. තාම අගේ කොට තාම ගරු කොට සලකමින් මෙහෙට පැමිණලා ඉන්න පින්තුන් ඒ වගේම ස්වාමීන් වහන්සේ නමක් හැටියටත් බොහොම දයාවෙන් බොහොම ගෞරවයෙන් මේ ස්ථානයේ ධර්ම දේශනාවක් කරන්නට ලැබීම අගේ කොට සලකමින් ඉන් දෙමින් අපි මේ දේශනාව ආරම්භ කරනවා. මෙතෙක් වෙලා අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වන්දනා කළේ පින්තුනි අපිට අපේ ජීවිතය නොමග යන්න තිබුණු ඉඩ බොහොමයි. අන්නේ නොමගින් ගලවාගෙන නිවැරදි මඟ සම්‍යප්ප්‍රතිපදාවේ යන්නට අපිට මඟ හසර කියා දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේටයි අපි වන්දනා කළේ. ඒ ධර්ම රත්නයටයි අපි වන්දනා කළේ. ඒ මඟ කියා දුන් ආර්ය මහා සංඝරත්නයට අපි වන්දනා කළේ. නිකම් හෝ අපි මිත්‍යා දෘෂ්ටික ආගමක ඉපදුනා නම් පස්පව් කරමු දස අකුසල් කරමු මෙලව පමණක් එක ඇසක් ඇති මිනිසෙක් වාගේ ජීවිතේ දකින්නේ මේ ජීවිත කාලේ පමණක් විතරක් දකින්නේ මිත්‍යා දෘෂ්ටියක වෙලින බොහෝ පව් කරලා සතර අපාගාමී වෙනෝ පරලොව. එවන් වූ තත්වයකින් තොරව අපට මේ පංචශීල ධර්මාදීන් ජීවිතය ආරක්ෂා කරගෙන ඒ වගේම දස කුසල ධර්මතාවන් වලින් ජීවිතේ පෝෂණය කරගෙන ජීවිතේ ලස්සන කරගන්න ඉගෙනුවේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ජීවිත කාලයම වන්දනා කළා මදි. මහා පෘථුවිය බන්දේසියක තබා පූජා කළ මදි. බුදුරජාණන් වහන්සේට තවත් කරන්න පුළුවන් හොඳම ගෞරවයක් තමයි අපේ ජීවිත හදා ගන්න ඕන. අපේ ජීවිත දුක්බරව තියෙද්දි මේ දුක්බර දෑතින් බුදුන් වඳිනවට වඩා පින්බර දෑතකින් බුදුන් වඳින්න පුළුවන් නම් බොහොම වටිනවා. පින කියන එකේ තේරුම හදවතේ ප්‍රසාදය සතුට. ඔබේ හිතේ යම් සතුටක් යම් ප්‍රසාද ගුණයක් යම් තාක් දුරකට ඇති වෙනවද ඒ තාක් දුරට ඔබ පින් සිද්ධ කරගෙන තියෙනවා. පින්වත්නි කියලා කියන්නේ ප්‍රසාද සිතින් සතුට සිතින් වාසය කරන පිරිසකට. ඔබ දෙස ඔබ බලන්න, ඔබ සතුට සිතින් වාසය කරනවද? කුසල චිත්තයෙන් වාසය කරනවද? පින්බර ජීවිතයක් ඔබට තියෙනවද? අපි අහලා තියෙනවනේ පින්වත් ජීවිත භව භෝග සම්පත් ලැබනවා. ආර්ථිකයෙන් හොඳට දියුණු වෙනවා. දැන් අපි අහලා තියෙනවනේ උප්පලවන්නා තෙරණියට ලස්සන රුවක් ලැබෙන්නේ පිනට. අනේම් පිටු මහ සිතානන්ත මහ ධනෙ ලැබෙන්නේ පිනට. විසාකා මහ උපාසිකාවට ලස්සන රූප සම්පත්තියක් ලැබෙන්නේ, ධන සම්පත්ති ලැබෙන්නේ, වටිනා ආභරණ ලැබෙන්නේ කොහොමද? පිනට. පිනට පමණක්ම නෙමෙයි ඒ ජීවිතය හොඳින් කළමනාකරණය කරන්න කල්පනා කරනවා. ඒක තමයි පින. බුදුරජාණන් වහන්සේ දෙලවක් ජයගන්න කියලා මතක් කළා. එකක් තමයි මෙලව ලෞකික ලෝකය. අනික කුමක්ද? පරලෝකය. අපි ටික වෙලාවක් ගත කරන අම්බලමක් වාගේ හෝටලයක් වාගේ තමයි මේ සුළු ජීවිත කාලය. අප සියලු දෙනාම මේ සියවස ඇතුළතදී සමුගෙන යනවා. ඒ සමුගෙන යද්දී අතට ගත්ත දේ දාල යද්දී හිතට ගත්ත දේ අරන් යනවා. අපි දෑතෙනම් බොහෝ දේවල් තියෙනවා. ගොඩාක් මහන්සි වෙන්නේ දෑතේ තියෙන දේවල් එකතු කරගන්න. නමුත් බලන්න හිතට දේවල් එකතු කරන්නත් මහන්සි වෙන්න ඕන. මේ වන්දනා ගමන හිතට දේවල් එකතු කරගන්න කරපු කැපවීමක්. තරුණ පිරිසක් හැටියට විශේෂයෙන් මේ ධර්ම මාර්ගයේහි යොමු වෙලා ඒ කරන කටයුත්ත දේව බමුණු බුදුවරුන් මහා සංඝ රත්නය ඉතාම ප්‍රසාද සිතින් අගය කරන උතුම් පින්කමක් වෙනතුනේ. අපේ ජීවිත ලස්සන කරගන්නට මාර්ගයක් තියෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍රත්වය. සද්ධර්මයේ ඇසුරු කිරීම, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒක තමයි කල්යාණ මිත්‍රත්වයකින් අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඊළඟට පින්නතුනේ හොඳ නුවණැති කෙනෙක් වගේ ගැඹුරින් විශ්ලේෂණය කිරීම, විදර්ශනා කිරීම. හොඳ කරුණු ජීවිතයට බද්ධ කර ගැනීම. මෙන්න මේ කරුණු හතර නිරන්තරයෙන් යම් කෙනෙක් පූර්ණයටපත් කරයිද ඒ කෙනා ඒකාන්ත වශයෙන්ම මෙලව ජීවිතේ ජය ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සම්මා කියන ගුණය අපිට දියුණු කරගන්නයි කියලයි ආර්ය අෂ්ටාංග මාර්ගේ පුරාවටම අපිට උගන්වන්නේ. මොනවද? සම්මා දිට්ඨි, ඊළඟට සම්මා සංකප්ප, ඊළඟට සම්මා වාචා ආදී වශයෙන් සම්මා සති සමාධි දක්වාම මේ අටක් තියෙනවා. මේ අටේදීම අපිට කියා දෙන්නේ කුමක්ද? තස්ස සම්මා විමුක්තස්ස. මේ සම්මා විමුක්තිය කියන ගුණය අපි තුල ඇති වෙන්නට ඕනේ. කොහොමද මේ සම්මා විමුක්තිය අපේ හිතේ ඇති කරගන්නේ? අවබෝධයෙන්, විදර්ශනාවෙන්, සම්මා දිට්ඨියෙන් තමයි මේ සම්මා කියන ගුණය අපි ඇති කරගන්න ඕන. අකුප්පාමේ විමුක්තිය. කුමක්ද මේ අකුප්පාමේ විමුක්තිය කියලා කියන්නේ? ඉතිරි නැතිව කෙලෙත් සිඳපු ස්වභාවයක්, දෘෂ්ටි සිඳපු ස්වභාවයක් තමයි අකුප්පාමේ චේතෝ විමුක්තිය හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. මෙවැනි චේතෝ විමුක්තියක් ගිහි ජීවිතයේ ඉන්න අපිට ලබන්න පුළුවන්ද බැරිද? ඒකට සාක්ෂි සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලේ සාධක තියෙනවා. වැඩි පිරිසක්ම සාසන ධර්මයේ එවකට සෝවාන් මාර්ගඵල ලාභී ඉන්නේ නැද්ද? මාර්ගඵල ලාභී. ශාසනයට ඇතුල් වෙනවා කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම සංයෝජන තුනක් බිඳ දෙඹු මානසික සුවතාවයක් ලබනවා. නියතෝ සම්බෝධි පරායනෝ කියන මේ පරම විවරණයත් සමග ඒ කියන්නේ පින්නතුනි සතර අපායට යන්නේ නැහැ. නැතේ ගමිස්සන්ති අපායයි. ඔබට දැනෙනවද පින්නතුනි කීයකටවත් මන්නම් අපායකට යන්නේ නැහැ කියලා? එහෙම දැනෙනව නම් හදවතින්ම බොහෝම හොඳයි. නිකන් හරි අපායකට වැරදිලා හරි යයි කියලා හිතනව නම් මොකද කරන්න ඕන? ගැඹුරු ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න. ගැඹුරු ධර්මයේ ගැඹුරින් විශ්ලේෂණය කරන්න. මේ හැම ගාථාවකින්ම මාර්ගඵලලාභී කෙනෙක් රහතන් වහන්සේ නමක් බිහි කළා. ඒ නිසා අපිටත් ඒ උතුම් ගුණය, ඒ උතුම් දහම කොයි වෙලාවක හෝ මතුවෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් හොඳින් ධර්මය විමර්ශනය කළ යුතුයි, ශ්‍රවණය කළ යුතුයි, ධම්මානුසාරී පුජ්‍යලේ බවට පත් විය යුතුයි. ධම්මානුසාරී පුජ්‍යලේ කියන්නේ හැමතිස්සෙම කලකිරෙලා ඉන්න කෙනෙක් නෙමෙයි, සන්තෝෂයෙන් ඉන්න කෙනෙක්. නැති වෙන දේවල් නැති වෙනවා කියලා තේරුම් අරගත්තාම ඒක අතහැරියාම පිනතුනේ හිතට දුක නැහැ. නැති වෙන දේවල් අල්ලගත්තාම තමයි හිතට දුක, වේදනාව. බලාපොරොත්තු පිරුණු හිත තමයි පින්නතුනි වේදනාවෙන් දෙවෙන්නේ. බලාපොරොත්තු නැති හිත ඒ වේදනාවෙන් දෙවෙන්නේ නැහැ. පීඩාවෙන් දෙවෙන්නේ නැහැ. කනස්සල්ලටපත් වෙන්නේ නැහැ. අපි නිතරම ගාථාවන් වලින් මතක් කරන කුමද්ද? තණ්හාය ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති සෝකෝ. රතියා ජායති සෝකෝ. විපමුත්තස්ස ආදි වශයෙන් මතක් කරන එකෙන් නිදහස් වෙනවා නම් යමෙක් ශෝක කරන්නේ නැහැ, බයක් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙමනම් අපි හඳුන ගන්න ඕන කුමක්ද? මේ නොවැළීම කියන එක තේරුම් ගන්න ඕන. කවුරුත් සැප විඳින්න යාස, හැබැයි බොන්නේ ලුණු වතුර. සැප විඳින්න කියලා බිව්වොත් ලුණු වතුර මොකද වෙන්නේ? පිපාසය වැඩි වෙනවා, දුකටපත් වෙනවා. එහෙම නැත්තම් මිරිඟුවක් පස්සේ දුවගෙන ගියෝ, එයාට ජලය ලැබෙන්නේ නැහැ, දුකටපත් වෙනවා. සැබවින්ම බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්වුවේ පින්නතුනි දුක් විඳින මගක්ද සැප විඳින මගක්ද? සැප විඳින මග. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පුතග්ජනයෝ සැපයි කියලා හිතන දේවල් තුල දුක තියෙනවා. ඒ සැපයි කියන දේවල් තුල දුක දැකලා ඒ දුකෙන් අත මිදුනහම සැපයටපත් වෙනවයි කියන එක. භෞතිකව නෙමෙයි මේක ලබන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම සම්පත් ටික දාලා කැලේකට ගියයි කියලා ඒකෙන් ලබන්න බෑ. එහෙන ඉති වැඩි නායකයෝ බොහොම සතුටින් ඉන්නවද නේද? එහෙම නෑ. මේ හිතෙන් අත්හැරීම, හිතෙන් අත්හැරීම, ඒක තිනුතුනි නිදර්ශනයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. විසාකා මහා උපාසිකාව 7 අවුරුද්දේදී සෝහන් වෙනවා, මාර්ගඵලයටපත් වෙනවා. බලන්න, ඇය මහලතා පළඳනාවක් වෙන දෙයක් පළඳනාවක් පළඳලා බොහෝම අග්‍ර සම්පන්නව, බොහෝම ගුණ සම්පන්නව සමාජයේ වැදගත් කාන්තාවක් හැටියට ජීවත් වුණාද නැද්ද? පුළුවන් නේ. එහෙනම් ඔබට පුළුවන්ද බැරිද මේක ජය ගන්න? පුළුවන්. ඒ නිසා කුමක්ද අවශ්‍ය කරන කාරණා? අවබෝධයෙන් දැසෙන දහමක්, අවබෝධයේ පිණිස කැපවෙන ශ්‍රාවකත්වයක්, විදර්ශනා කරන නුවණක්, ඒකාන්ත වශයෙන්ම විශ්වාසයක් ඇතිව මේ ජීවිත කාලයේදී මට මගේ ජීවිත පෙරලියක්, ආත්ම පෙරලියක් මට ඇති කරගන්න පුළුවන්, හදවතින්ම සියල්ල අතහැර බුදුවරුන්ගේ මග, රහතුන්ගේ මග මගේ සිත යොමු කරන්නට පුළුවන් කියන අදිෂ්ඨානය තියෙන්න ඕන. ඒ අදිෂ්ඨානය තිබුණොත් තමයි අපි සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් වෙලා මේ දෙන්න පුළුවන්කම ලැබෙනවා. සත්ව ගතියෙන් තොර වෙලා උත්තරීතර මනුෂ්‍යත්වයකටපත් වෙලා ඔබේ ජීවිතයේ සැනසෙල්ලටපත් වෙනවා. අපි කුමක්ද කළ යුතු පිළිවෙත? බුදුරජාණන් වහන්සේ දේශනා කරන භෞතික දෙයකින් වෙන් වෙන්න ලේසියි. අතින් දෙයක් දන් දෙන්න ලේසි, හිතින් යමක් දන් දෙන්නනේ අමාරු. සංස්කාරයක් රැස් වෙන්නේ නැති වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිතෙන් අතහරින ක්‍රමය. හිතෙන් අතහරින්න ඕන පස් ආකාරයකට. හිතේ අපි යම් යම් දේවල් මතක තබා ගන්නේ රූප වශයෙන් කියන බලන්න, රූප වශයෙන්, වේදනා වශයෙන්, ඊට පස්සේ සංඥා වශයෙන්, ඊට පස්සේ සංකාර වශයෙන්, විඥාන වශයෙන් ආදී උපාදානයන් තමයි අපි ළඟ තියෙන්නේ. මේකට කියනවා පංච උපාදානය. පංච උපාදානය ඔබට සොයා ගන්න බැරි නම් කෙටියෙන් මම මතක් කරන්නම්. ඔබේ සිත, ඔබේ සිත ඔබ අල්ලගෙනද ඉන්නේ නැද්ද? අල්ලගෙන ඉන්නේ. පින්නතුනේ ඔක දන්නේ නැති වුණාට මේක රහසක් වගේ මම කියන්නම්. ඕක දිෂ්ටියක්. දිෂ්ටියක් කවුරුවත් ඇඟේ තියනවට කැමතිද? කැමති නෑ. කට්ටඩියක් ගෙනල්ලා පොදුවිලයක් නැතලා එළවනු. එයා අමුතු වෙනෝනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දකිනවා කුමද්ද තියෙන්නේ? මොන දිට්ඨියද තියෙන්නේ ඇඟේ? සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඔය දිට්ඨිය දෙහි කපල බෙර ගහලා යවන්න බෑ. තේරුණා නේද? මොකද හේතුව කට්ටඩියට සක්කාය දිට්ඨිය තියෙනවානේ. ඒ නිසා ඒ දිෂ්ටිය යවන්න බෑ. ආනේ දිෂ්ටිය උදුරා දමන්නටයි අපිට අවශ්‍ය කරන්නේ. එහෙමනම් ඔබ ඔබත් සමග සටන් කරන්න වෙනවා. ඔබට ඔබත් සමග සටන් කරන්නට වෙනවා. ඒ කියන්නේ ආත්ම ගවේෂණයක් කරන්න වෙනවා. කුමක් දහන ප්‍රශ්නය? මම කවුද? මම කියන්නේ මම කාටද? අපි වැඩිම පාවිච්චි කරන දෙයක් වචනයක් තමයි මම. මම මේ වැඩේ කළා, මට හිතුණා, මම මේ ගමන ගියා, මම මේ දේ වැළැක්වුවා, මේ ඉන්නේ මම කියන අදහසින් වැඩිපුරම පාවිච්චි කරන වචනේ මම. කෝ මම හොයලා දෙන්න බලන්න. අපි මම කියන්නද කෙස්වලට? අපි මම කියන්නද හාමට? අපි මම කියන්නද ඇටකටුවලට? අප මම කියන්නද මේ ලේවලට, මස්වලට? එක්තරා සිතුවිලි වේගයකට, සිතුවිලි ධාමයකට අපි හසු වෙලා මම නින්දා ලබනවා, මම අපහස ලබනවා, මට රිදෙනවා, මනස අල්ලගත්තේ කී වේදනාව. මේ විදුලි කම්බියක් අල්ලගත්තොත් ඔබට මොකද වෙන්නේ? විදුලි සැර වැදිලා යා වේදනාවට ලක් වෙනවා. ඒක අතහැරියාම විදුලි සැර වදින්නේ නැහැ. මනසත් අදින් අල්ලගත්තාම මේක මගේ මනස කියලා මොකද වෙන්නේ? මහා විද්‍යුත් බලයක් වගේ පවතින මේ මනසේ වේදනාවන් වලින් පෙළෙන ගතිය ඔබ වැඩි වෙනවා. ආත්මය කොට ගන්නවා. අහලා තියෙනවනේ නේද? මම මගේ ආත්මය කොට ගන්නවා, මේ මනස විලා ගන්නවා. ඊළඟට ඒක වේදනාව දෙනවද නැද්ද? වෙන. හරි, අපි සරලව වෙන දෙයක් ගමුකෝ. ඔබ ගත්තොත් එහෙම යම්කිසි භාණ්ඩයක්, වාහනයක් ගත්තොත් එහෙම, ඒ ගත්ත දවසේ ඉඳලා ඒ පිළිබඳව යම්කිසි වේදනා සමුදායක් ඔබට නැද්ද? තියෙනවා. වැඩි යෝන්නේ තමන් කාලෙකට පස්සේ අඳුනගන්නවා මිතුදමක් හැටියට, හරි අනාගත සහකාරිය හෝ සහකාරයා කරගන්න කෙනෙක් අඳුනගන්න ඕන, විශ්වවිද්‍යාලයෙන් හරි වෛද්‍ය පීඨයෙන් හරි ගොයින් හරි ඉගෙන හඳුනගන්න. එදා ඉඳන් මොකද වෙන්නේ? අර හඳුනගත්ත කෙනා පිළිබඳව අරයට තැවීම හට ගන්නවා, වේදන හට ගන්න නැද්ද? තියෙනවද නැද්ද? තියෙන, හැමෝටම තියෙන. මොකද හේතුව? දැන් මෙතෙක් කාලයක් තිබුණේ එහෙම කෙනෙක් පිළිබඳව තැවීම වේදනාවල් ගැසි මෙන්න මෙදා ඉඳලා තියෙන පටන් ගන්නවා. අන්න හිත බැඳිච්ච තැන, ඒ බැඳුණු තැන ඉඳලා වේදනාව උපදිනවා. එහෙමනම් ප්‍රිය දේවල් අපිට ජීවිතේ කුමක්ද උපදවන්නේ? දුකයි. මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. ප්‍රිය දේ උපදවනවා, දුක උපදවනවා. දැන් සියල්ල අතහැරියොත් කෙනෙක්, එයාට අවසාන ඉතුරු වෙන්නේ මොකද්ද? සිත. මම කියන්නේ සියල්ල අතහරින්න එපා. එක දෙයක් අතහරින්න. ඒකම සිත. මමත් ඒ අතහරින්න, අනිත් සියල්ලම ඔබ අත තියාගෙන ඉන්න කමක් නැහැ. දැන් වෙලා තියෙන අපි සියල්ලම අතහරිනවා, අතහැරිය යුතුම දේ අතහරින්නේ නැහැ. මොකද අතහැරලා නැති සිත. සිත තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මා ඊටාම කෙටියෙන් කියන්නම්, මෙන්න නියම දුක තියෙන තැන සිතයි. සිත අතහරින්න. චේතෝ විමුක්ති කරනවා කියලා කියනවා, සිත සංවර කරනවා කියලා කියනවා, සිත දමනය කරනවා කියලා කියනවා, සිතෙන් නිදහස් වෙනවා කියලා කියනවා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේට තියෙන ආර්ය ශ්‍රාවකයන්ට තියෙන සුවිශේෂ ඥානය. අපිට තියෙන සාමාන්‍ය අයට තියෙන ඥානෙ නෙමෙයි. කුමද්ද තියෙන්නේ? ලෝකෝත්තර ඥානයක් තියෙනවා. ලෝකෝත්තර බව කොහෙද තියෙන්නේ? අපි ළඟමයි. ඉන්ද්‍රයන් පහෙන් තොරව ඔබට දකින්න පුළුවන් නම් ඒ ඔබ දකින්නේ ලෝකෝත්තරව. ඉන්ද්‍රයන් පහෙන් යමෙක් දකින්න පුළුවන් නම්, යම් කිසි කෙනෙකුට දැකීමේ කුසලතාවය හටගෙන තියෙනවා නම්, ඒ කෙනාගේ ඥානයට කියන්නේ කුමක්ද? ලෝකෝත්තර ඥාන. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඥානය කියලා කියනවා. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඥානය කියලා කියනවා. ඔබ දැකලා ඇති බුදුරජාණන් වහන්සේගේ මේ හිස මුදුනේ තියෙන නිලුම් මලක් වගේ උඩට යම් සංකේතයක්. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියේදී මලක් ඔළුවේ ගහගෙන හිටියේද? නැහැ. ඒ චිත්‍ර කලාකරුවා ලබා දුන්න හොඳ සංකේතයක් මොකද්ද? මඩ විලක් වගේ, බිය විලක් වගේ තියෙන මේ ශරීරය, ඉන්ද්‍රිය පහන් පිරුණු මේ ශරීරය, ඒ විල ඉක්මවා පින්නතුනි පිපෙන නිලුම් පුෂ්පය. මඩේ හැදිලා දියේ හැදිලා මඩේ නොතරවි දියේ නොතරවි පිපෙන මල මොකද්ද? නිලුම් මල. ආන්නේ උපමාව, ආන්නේ සංකේතය පෙන්වනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව, නිර්වාණ ධාතුව පිළිබඳව ඒ හිස මුදුනින් ඉහළට පැන නගින සිරස්පත තුලින්. කලාකරුව නිකම්ම නිකන් දේවල් කළා නැහැ. අපිට ලොකු බණකුත් කියලා දීලා තියෙනවා. ඔබ තාම ජීවත් වෙන්නේ ඉන්ද්‍රියන් වලට හිර වෙලාද නැද්ද? හිර වෙලා කොච්චර බන්ධනේ වෙලාද? ඒ බන්ධනේ නිදහස් වෙන්න දන්නේ නැති නිසා, කල්යාණ මිත්‍රත්වයක් පිටින් අත දෙන්නේ නැති නිසා, තව තවත් ඒ බන්ධනේ තුලම වෙලෙනවා. කුහල ගුලිය ඇලුනහම මැස්සෙක්. එයා ගැලවෙන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි අඩිය තියන්නේ කොහටද? කුහල ගුලියටමයි. ආයි මොකද වෙන්නේ? තව ඇලෙනවා. උපන් දවසේ ඉඳලා සැහැල්ලු වෙන්න, දියුණු වෙන්න, නිදහස් වෙන්න, සතුටින් ජීවත් වෙන්න, ජීවිතේ ප්‍රබුද්ධ කරගන්න අපි උත්සාහ කරේ. හැබැයි කුමක්ද උනේ? දවසින් දවස බැඳීම් වැඩිවීම, දුක වැඩිවීම, නිදහස අඩුවීම තමයි දවසින් දවස උනේ. බොහෝ අය හිතනවා පොඩි පාසලේ ඉද්දී අනේ මං ලොකු පන්තියට ගියාම හරි, පාසල් ගිහිල්ලා ඉවරුනහම හරි, විශ්වවිද්‍යාල විභාගය කළා ඉවරුනහම හරි, ටික කාලයක් තනිකඩව ඉන්නකොට මේක හරියයි කසාදයක් බඳහම කියලා ඒනත් බලනවා. ඊට පස්සේ කසාදයක් බඳහම හිතනවා ළමයක් හම්බුනහම ඕක හරියයි. ඊට පස්සේ ළමයා පාසල් ලැබුවහම ඕක හරියයි. ඊට පස්සේ හිතනවා ළමයා කසාද බඳලා දුන්නහමවත් ඕක හරියයි. ඊට පස්සේ හිතනවා විස්රාම ගියාම ඕක හරියයි. අවසානයේ හිතන්නේ මලාමවත් ඕක හරියයි කියලා. ඒ නිසා අපි හිතන නිවන, අපි හිතන සහනය, අපි හිතන විස්රාමක සැනසිලි ජීවිතය කවදාවත් එහෙම තැනකින් අනාගතයෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක ධර්මයෙන් බලාපොරොත්තු වෙන්න. ධම්මං විනානත්ති සුඛානත්ත. ධර්මයේ හැරෙන්නට පින්නතුනේ අපිට සැනසෙල්ලක් නැහැ. ධර්මයේ බාර ගන්න අපේ හිත සූදානම් නැහැ, අපේ මොලේ සූදානම් වුණාට. ඇයි හිත සූදානම් නැත්තේ? හිත තමයි සංසාරේ ඉඳලා අපිව මුලා කරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට. එයා සූදානම් වෙයිද මෙතන යන්න? නැහැ. දැන් සාමාන්‍යයෙන් පින්නතුනේ කායිකවත් දිෂ්ටියක් වැටුනොත් එහෙම මොකද වෙන්නේ? කායිකවත් දෘෂ්ටියක් වැටුණොත් එයාගේ දෘෂ්ටි යන්න කැමති වෙන්නේ නැහැ ලේසියෙන්. දොළපෙදේනි අරගෙන තමයි යන්නේ. ආන් ඒ වගේ අපි මේ ඇඟේ තියෙන සක්කාය දෘෂ්ටි කියන එක ලේසියෙන් යන්නේ නැහැ. මේකට ලෞතුරා බුදුබණම ළඟා කරන්න ඕන. විශිෂ්ට ඥානෙම හසුරවන්න ඕන. තමාම තමාට නොරවටි ජීවත් වෙන වැඩපිළිවෙලක් තමන්ට තියෙන්න ඕන. එවන් වූ ලොකු උසහායක් කැපවීමක් කරන කෙනෙකුට පමණයි තමන්ගේ මේ ආත්ම දමනය කියන එක සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. නිරන්තරයෙන් තමා දෙස බලන්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නු. හොඳ දස්සන වචනයක් ඒක. හැමදාම කියනවනේ අපි. කුමක්ද? දෘෂ්ටි වලින් තොර වූ සීලේ රකින්න. සාමාන්‍ය මට්ටමේ සීල තමයි අපි පංච සීලය, ආදී වට්ටමක සීලය ආදී දේවල්. ඒක රැක ගන්න බැරි නම් එයා මිනිස්සෙක් නෙමෙයිනේ නේද? ඒක රැක ගන්න පුළුවන්කම අපිට තියෙන්න ඕන. අපි කාටවත් වරදක් නැතුව, හිරිහැරයක් නැතුව, කරදරයක් නැතුව, පීඩාවක් නැතුව සාහනෙන් ජීවත් වෙන මිනිස්සෙක් තුළ මේ සීලමය ගුණය තියෙනවා. කෘත සීලයක් වශයෙන් නෙමෙයි ප්‍රඥා ගෝචර ධර්මයක් හැටියට තියෙන්න ඕන. ශාසන ධර්මයේ කෘත සීල කියලා දෙන්නේ නැහෙනේ. නේද? කෘත සීල වලින් ඇති කරන්නේ මානසික කම්පන, පීඩා හට ගන්නවා. දැන් හැම මොහොතකම ඇත්ත කියන්න කියලා කෘත සීලයක් වුණොත් එහෙම මෝඩයෙක් වගේ ওই දකින දකින හැම එකම කියන්න පටන් ගන්නවා. තේරුණානේ? ඒකෙන් ප්‍රශ්න ඇති වෙනවද නැද්ද? ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා එහෙම කෘත සීලයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නුක ප්‍රඥා ගෝචරව කටයුතු කරන වැඩ පිළිවෙලක්. ඊළඟට තියෙනවා කොහොමද? දෘෂ්ටි නොගැනීම සීලය. මෙන්න මේ සීලය නම් පුරුදු කරන්න ගොඩක් අමාරුයි. කුමක්ද? දෘෂ්ටි නොගැනීම සීලය. කුමක්ද දෘෂ්ටි නොගැනීම සීලය කියලා කියන්නේ? අපේ ආධ්‍යාත්මී පිරී පවතින දෘෂ්ටි ජාලයක. ඒ දෘෂ්ටි ජාලය දැඩි කරගෙන ඉන්න තාකල් පුදුමාකාර වේදනාවක්. අපි ජීවිතේ හැමදාම කියන්නේ මම මේ වගේ කෙනෙක් වෙනවා කියලා. කවුරුත් කියන්නේ මං කිසිවෙක් නොවෙනවායි කියලා. මම උත්සාහ කරන්නේ කිසිවෙක් නොවෙන්නටයි කියලා කවුරුත් කල්පනා කරන්නේ. හැමතිස්සෙම අපි කියන්නේ කොහොමද? මම මේ වගේ කෙනෙක් වෙන්නයි කැමති. මම මේ වගේ කෙනෙක් වෙන්නයි යන්නේ. ඇයි ඔබ උත්සාහ කරන්නේ නැති කිසිවෙක් නොවන්න? කිසිවෙක් නොවන්න උත්සාහ කරන්නේ. එවිට ඔබ ඉන්න ඕනෑම තනතුරක ඉඳගෙන කිසිවෙක් නොවි සාහනෙන් සිටින්නට පුළුවන්. නිලතල තානාන්තර පට්ටන් ලැබෙන තරමට බලන්න ඒ අයගේ මූණ දිහා බලලා විඩාබර බව, කේන්තිය, කනස්සල්, කලබලකාරී බව එන්න එන්න වැඩි වෙනවද නැද්ද? ඈ වෛද්‍ය තනතුරෙන් වුණත් ඉස්සරහට යන්න යන්න රෝහල් අධිපති වෙන්න වෙන්න යා පීඩණයටපත් වෙනවද නැද්ද? පීඩණයටපත් වෙනවා. මම මේක පොඩි කාලෙම මගේ පාළි උගන්වන ගුරු ස්වාමීන් වහන්සේගෙන් අහලා බැලුවා. මම හෙව් ස්වාමීන් වහන්සේ මෙහෙම ඉගෙන ගත්තාම මොකද වෙන්නේ කියලා. උන්වහන්සේ කිව්වා ඉතින් සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ උසස් පෙළ පිළිවෙන්න අවසානයේ ඒවා ලියනවා කිව්වා. ඊට පස්සේ ඉතින් විශ්වවිද්‍යාලයට ගිහිලා අවුරුදු 5ක් විතර දුක් විඳලා එනවා. ඊට පස්සේ මේ පොඩි හාමුදුරුවෝ මේ මෑමති කෙනෙක්ගේ පස්සේ ගිහිල්ලා මොහරි කුරුපත් වීමක් කරි මොහරි ජොබ් එකක් හොයා ගන්නවා. ඊට පස්සේ තා අවුරුදු 10ක් 15ක් විතර වැඩ කරනකොට ඉතින් මේ ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න, විදුහල්පති කෙනෙක්, පරිවේනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් වයසට ගියාම ඉතින් පන්සලට වෙලා සාහනෙන් ඉන්න පුළුවන්. දැන් ඒ තත්ත්වයට පත් වෙච්ච පරිවේනාධිපති හාමුදුරුවෝ ඉන්නවා. මම ඇහුවා ඒ හාමුදුරුවෝ සැනසෙල්ලෙන් දෙන්නේ කියලා. හාපුව අපිටත් වඩා ප්‍රශ්න. ඒ හාමුදුරුවන්ට පිරිවිනේ ප්‍රශ්න තියෙනවා. ඒ හාමුදුරුවන්ට ගමේ ප්‍රශ්න තියෙනවා. උන්වහන්සේගේ ලෙඩ රෝග පිළිබඳව ප්‍රශ්නත් තියෙනවා. දැන් බලනකොට එන්නේ ගැට වැඩි වෙලානේ. ප්‍රශ්න ලිහිලා නෑ ඒක කිව්වා. එහෙමනම් අපි මේ ජීවත් වෙන්නේ සුළු වැටුපක් ලබන්නද? රස්සාවක් කරන්නද? මේ සුළු කාර්යයන් ටිකක් කරන්නද කියලා අපි කල්පනා කරන්න ඕන. ඒක හුදු සම්මුතියක් වගේ තේරුම් අරගෙන සම්මුති ධර්මයේ විදියට කරන්න. ඒත් ඒක මුළු ආත්මයයි කියලා, ඒක මුළු ධර්මයයි කියලා අපි හිතන්න හොඳ නෑ. ඒක හුදු සම්මුති කාරණයක්ම පමණයි. අපි උතුම් ධර්මයක්, පරමාර්ථ ධර්මයක් හොයන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක මොහොතකදී මේ අනන්තයේ පිළිබඳව මොහොතක් සිතන්න. අනන්තය කියලා කියන්නේ කොමකටද? සාසන ධර්මයේ අන්තයක් නැති බව. අන්තයක් නැති වගේ තමයි අනන්තය කියලා කියන්නේ. අකාලිකයි කියලා කියන්නේ කාලයක් නොමැතිකම. ඒ ආකාරයෙන් තේරුම් කරගන්න ඕන. කාලයක් නැත්තම් එතන මොනවද තියෙන්නේ? කාලයක් නැති තැනට අන්ධකාරය හෝ ආලෝකයේ පතිතවන්නේ නැත. කුමක්ද පතිතවන්නේ නැත්තේ? ආලෝකය හෝ අන්ධකාරය පතිතවන්නේ නැත කාලයක් නැති තැනට. ඔබට ඒ ගෝචරද? ඒ ගෝචර කරගන්න මහන්සි වන්න. කාලයක් නොමැති තැනට අන්ධකාරය හෝ ආලෝකය පතිතවන්නේ නැත. ලෝකේ කොතනද මේ ආලෝකය සහ අන්ධකාරය නොමැතිව පවතින තැන? විශ්වයේ කොහේවත් තියෙනවද? එහෙනම් තමා තුළින් මේක හොයන්න පුරුදු වෙන්න ඕන. ඇසින් දකින සීමාවට අන්ධකාරය පේනවා, ඇසින් දකින සීමාවට ආලෝකය පේනවා. ඇස ඉක්මවුවොත් එයාට හැකියාව ලැබෙනවා ආලෝකයද නොමැති අන්ධකාරයද නොමැති. ඒ ආලෝකයට කියනවා නිර්වාණ ආලෝකය කියලා, නිවන් ආලෝකය කියලා කියනවා. නිවන් ආලෝකය අපි දකින හිරු එළිය වෙනි ආලෝකයකින් හෝ අන්ධකාරයකින් නැසී පවතින දෙයක් නොවේ. ඒ ගෝචර නම් ඔබේ මුළු ආත්මයම එතනින් නිදහස් වෙනවා. යමක් නිත්‍ය කරගෙන දකින නිසාම අනිත්‍ය දකින්න බෑ. බෞද්ධය තුළ සිදුවෙච්ච ලොකු වරදක් මා හැඟිපමණින් මම කියන්නම්, ඔබට හැඟිපමණින් ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. අපිට වෙච්ච ලොකුම වැරද්ද තමයි අපි අනිත්‍ය නිත්‍ය කරගත්තා. අනිත්‍යත් අනිත්‍යයි. ඒ නිසා අපි ඒක ගැඹුරින් තේරුම් කරගන්න ඕන. අනිත්‍යවත් අල්ලගන්න බෑ. සියල්ල අතහැරලා හැබැයි මම තියාගන්න කියන එක නෙමෙයි, මම අතහැරලා සියල්ල පරිහරණය කරන්න. අපිට තේරෙනවද? මමත්වයේ අතහැරලා සියල්ල පරිහරණය කරන්න, මමත්වයේ තියාගෙන සියල්ල අතහැරියත් වැඩක් නැහැ. මමත්වයේ අතහැරලා පින්නතුනේ සියල්ල පරිහරණය කළා. මිහිඳු මහරහතන් වහන්සේට පූජා කළ ආරාම කොපමණද? කිසිවත් අල්ලගත්තද? අල්ලගත්තේ නැහැ. මමත්වයේ අතහැරලා ඒක ගෑවීමක් සිද්ධ වෙන්නේ නැහැ හිතේ. බුදුරජාණන් වහන්සේට මොනතරම් ආරාම විහාරම් පූජා කළාද? හිතේ ගෑවුනාද? හිතේ ගෑවුන්නේ නැහැ. බලන්නකෝ, හිඟන්නේකට ලොකු දෙයක් නැහැ. බලන්නකෝ පොල් කට්ටක් මොනතරම් තදින් අල්ලගෙන ඉන්නවද කියලා. හැරමිටියක් මොනතරම් තදින් අල්ලගෙන ඉන්නවද කියලා බලන්න. හරියට තදින් අල්ලගෙන මොනතරම් පීඩාවකට පත් වෙනවද කියලා බලන්න. නිගමට හරි කඩේකින් තේ එකක් බීලා හරි සල්ලි නොදී පොඩ්ඩක් එළියට ගහලා යන්න බලන්න. අඩි 10ක් විතර එහාට මොනතරම් එයා කිපීමකටපත් වෙනවද කියලා. ඒ තරම් තදින් අල්ලගත්ත ජීවිතයක් තියෙනවා. පුජ්‍යලයා කියන කෙනාට නමින් චෝදනාවක් කරලා බලන්න, බැනලා බලන්න. එයා මොනතරම් පීඩාවකට වේදනාවකටපත් වෙනවද පින්නතුනි. මමේ මමේ කියලා අල්ලගෙන, මගේ මගේ කියලා අල්ලගෙන ඉමක් කොනක් නැති අන්ධකාරයක මිරිඟුවකට රැවටිච්ච ලෝකයට බුදුරජාණන් වහන්සේ සද්ධර්මය ලබා දුන්නා. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ හේස්මකෝ විසුද්ධිය. මේ සරල ඔබ දන්නව කාරණා ටික නැවත නැවත මතක් කරන්නේ එදෙනින් මේ ධර්මයේ පැහැදිලි කරන්න, විවර කරන්න ලේසි නිසා. අපි දන්න ටික හොඳටම ඇති, ඒ ටික ප්‍රායෝගික වෙන්නයි ඕන. මම දෑතින් අතහරින්න මතක් කළේ නැහැ, හිතෙන් අතහරින්නයි කියලා මතක් කළේ. ඒක ස්වාමීන් වහන්සේ නමක් ශාසන ධර්මයන් වලින් බැහැරව යන්නටත් උත්සාහ කළා. ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණ මතක් කළේ, ඔබට එක දෙයක් රකින්න පුළුවන්ද, හිතරක ගන්න පුළුවන්ද, හිත අතහරින්න පුළුවන්ද කියලායි මතක් කරේ. ඌව හිතින් නම් අතහරලා ඉන්න පුළුවන් කියලා. එහෙනම් ඉතින් අතහැරලා ඉන්න, හිතරකගෙන ඉන්න කිව්වා. එච්චරමයි කරන්න තියෙන්නේ. ඇයි අපි හැමතිස්සෙම තැවෙනකොට කල්පනා කරන්න ඕන ඇයි තැවෙන්නේ කියලා, ඇයි වේදනාවටපත් වෙන්නේ කියලා හිතට අවවාද කරන්න. සතුට කිලෝ එකක් ඔබ අපේක්ෂා කරන්න, දුක කිලෝ එකක් සමුල. ජයග්‍රහණය කිලෝ එකක් අපේක්ෂා කරන්න, පරාජය කිලෝ එකක් සමග. අපිට මේ ස්වභාව ධර්මයෙන්ම පේන්නේ නැද්ද ඒවා? ඈ ගෞරවයේ කිලෝ එකක් බලාපොරොත්තු වෙන්න, නින්දාව කිලෝ එකක් ඇතුව. ධනයේ කිලෝ එකක් බලාපොරොත්තු වෙන්න, ලැබීම් කිලෝ එකක් බලාපොරොත්තු වෙන්න, නොලැබීම් කිලෝ එකක් සමග. දැන් ලබන්න බලාපොරොත්තු වෙයිද කවුරු? දැන් වැඩක් නැහැ කියලා තේරෙනවා. එහෙමනම් මේ සම්මුතියක් කියලා තේරුම් අරගෙන සම්මුතිය සම්මුතියක් විදිහට පවතිනවා මිස එහි කිසිදු පරමාර්ථයක් හෝ යථාර්ථයක් නැත කියලා, ඇතිවීම පිළිබඳවත් නැතිවීම පිළිබඳවත් සිනාමුසු මුහුණින් සතුටින් බාර ගන්නට පුළුවන් හදවතක් සිතක් ආධ්‍යාත්මික දර්ශනයක් ඔබ හදා ගන්න ඕන. අපි කරුණාව ගැන කතා කරනවා, මෛත්‍රිය ගැන කතා කරනවා. නමුත් කරුණාව මෛත්‍රිය හිතේ සමහර වෙලාවට නැත්තම් වැඩක් නැහැ. මේ කරුණාව මෛත්‍රිය හිතේ පිහිටවන්නත් බෑ පින්නතුනේ. මේ ආධ්‍යාත්මික යකා මත ආධ්‍යාත්මික යකා සංකාය දික්කිය හැමෝම කියලා නැද්ද ජීවිතේ එක දවසක්වත් මගේ යකා ඇවිස්සුනා කියලා, මට යකා නැග්ග කියලා, මට යකා නගිනවා කියලා කියලා ඇති. ඒකට හේතුව ඔබම ඔබ සපත කරන ඔබ තුල යකේ ඉන්න වගේ. ඒ නිසා ඔබ තේරුම් කරගන්න ඕන මේ පුතජන ලෝකයේ හැම කෙනෙක්ගේම ආධ්‍යාත්මය තුල කොච්චර පෙම්වතෙක් වුණත් පෙම්වතියක් වුණත් මෙතන යක්ෂණියක් ඉන්නවා යකෙක් ඉන්නවා කියලා. කොච්චර ස්වාමියෙක් වුණත් භාර්යාවක් වුණත් මෙතන යකෙක් ඉන්නවා යකින්නියක් ඉන්නවා කියලා. පාරයන අර තෙල් බවුසර වල ගහලා තියෙනවා වහා ඇවිලෙන සුළුයි කියලා. මම හිතන හැම මිනිස්සෙගෙම කොණ්ඩේ ඕක ගහන්න ඕන, නල්ලෙක් ගහන්න ඕන කියලා. ඊට පස්සේ කවුරු දැනගන්නවා වැඩි කිට්ටු වෙන්න හොඳ නැහැ, ප්‍රවේශමෙන් මිනිකූරක් එහෙම දල්ලන්න හොඳ නැහැ කියලා. මොකද වහා ඇවිලෙන සුළුන්නේ, මේක දැක්කහම ලං වෙන්නේ නැහැ. මම හිතන්නේ මිනිස්සුගේ සියලු දෙනාගේම මම පුතජන සියලුම සත්වයාගේ නළලේ දකින්න වහා ඇවිලෙන සුළුයි කියන බෝඩ් එක කොණ්ඩෙත් බන් දකින්නවා. ඒ නිසා මොකද වෙන්නේ, ළඟින් යන්නේ ගිනි මේ අර ගිනි වෙලෙන පෙට්‍රෝල් ටැංකියක් ළඟින් යනවා වගේ තමයි යන්නේ. බොහොම පරිස්සමින් දායකයෝ ආශ්‍රය කරන්නේ, පුජ්‍යලයෝ ආශ්‍රය කරන්නේ, කවුරුත් ආශ්‍රය කරන්නේ. මොකද තේරුම් අරගෙන ඉන්නේ වහා ඇවිලෙන සුළුයි. ඔබට ජීවිතේ යම් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් තේරුම් අරගෙන. හිතන්න එපා එතන රහතන් වහන්සේ කෙනෙක්, එතන බුදු කෙනෙක් ඉන්නවා, මට සමාව දෙන කෙනෙක් ඉන්නවා කියලා. ඉන්නේ කවුද? එයාට හානියක් කළොත් කෙලින්ම පිළිගන්න ස්වභාවයේ තත්ත්වයක් තියෙන්නේ. ඒක මේ සමාජය තුළින් ප්‍රකට වෙලා නැද්ද? පෙන්වතුන් පෙන්වතියන් අතරින් ප්‍රකට වෙලා නැද්ද? ස්වාමි භාර්යාවරු අතරින් ප්‍රකට වෙලා නැද්ද? ඒක ප්‍රකට වෙලා තියෙනවා. එහෙමනම් අපි ස්වාමි භාර්යාවරු හැටියට ජීවත් වුණත්, යහළු යෙහෙළියා හැටියට ජීවත් වුණත්, හැමදෙස්සම වහා ඇවිලෙන සුළු ගින්නක් ඇතුව, අවිද්‍යා අන්ධකාරයක් ඇතුවයි අපි ජීවත් වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ වගේම තමාගේ සිතත් ඒ වගේමයි කියලා තේරුම් අරගෙන මේ වහා ඇවිලෙන සුළු ගතිය තමන්ගෙන් අයින් කරන්න. ඒකට කියනවා ගති විමුක්ත. ගති විමුක්ත කරගන්නවායි කියලා කියනවා. ගති විමුක්ත කරගන්නවා. දැන් ඔබට ඇති ගතියක් මොනවා හරි. මේක මගේ ගතිය කියලා කියන. මොකද ගතිය? ස්ත්‍රී ගතිය ඇති ස්ත්‍රියකට. පුරුෂ ගතිය ඇති පුරුෂයෙකුට. මනුෂ්‍ය ගතිය තියෙන මේ මිනිස්සෙක් හැටියට ඉන්නේ. හැබැයි මේ මිනිස්යාදම යක්ෂ ගති තියෙනවා, තිරිසන් ගති තියෙනවා, දේව ගති තියෙනවා, බ්‍රහ්ම ගති, රාතන් වහන්සේලාගේ වගේ ගති තියෙනවා. පින්නතුනේ අනේක විද ගති ලක්ෂණ වලින් පූර්ණයටපත් වෙච්ච පිරිසක් තමයි මේ එකම මිනිස්යා. හැබැයි මේ ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? ගති විමුක්ත. ගති විමුක්ත පින්නතුනේ අපි නිවන් දකින්න ඕන. සැපයක් ලබන්නටයි. සැපේ උපරිමය මොකද්ද? නිවන. ඔබ සැප සොයා යන කෙනෙක් වෙන්න ඕන නෙවැරදිම සැප. නෙවැරදිම සැප සොයාගෙන යන කෙනෙක් වෙන්න ඕන. ඔබේ ජීවිතයේ ওই යන ක්‍රමයට පොඩ්ඩක් හිතාගෙන යන බලන තව අවුරුදු 50ක් 60ක් එහාට ඔබේ හිතේ මානෝබ කොතනද නතර වෙන්නේ කියලා බලනකොට ඔබ සැනසිලිදායක තැන නෙමෙයි නතර වෙලා තියෙන්නේ. බොහොම අසහනින් පිරිච්ච තැනක වැඩක් නැහැ නේද ඒ ගමන් මග? වැඩක් නැහැ. ඒ නිසා ධර්ම මාර්ගීක ගමනකුයි අපිට වැදගත්. ඒ නිසා දැන් අන්තර්ජාලය බොහොම පෝසත් වෙලා තියෙන ධර්මයෙන් අපේ ධර්මයේ උනත් අහන්න පුළුවන්. එමිලි පිටියේ ආනන්ද තේරෝ කියලා YouTube එකේ සර්ච් කරාම අහන්න පුළුවන්. අහන්න බණ පුළුවන් තරම් ධර්මයේ අහන්න. මූලික සිද්ධාන්ත ටිකක් ධර්මයට පිවිසීමෙන් අපිට ධර්මය හොයාගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් කියන කාරණා ටිකක් මම මෙතෙන්දි සරලව කියලා දෙනවා. පිනතුනි විශාල ගල් පර්වතයක් එක දවසකින් පිනතේ ඇදලා තව තැනකට ගෙනින් දාන්න බෑනේ. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අඩු කළාම තමයි කාලයක් ඒ පර්වතේ නැති වෙන්නේ. ඔබ සංසාරේ ඉඳලා රැස් කරගත්ත මේ උපාදාන ස්කන්ධ කියන එක පොඩි කන්දක් කියලාද හිතන්නේ? ඒක ඔබට පෙරලන්නත් බෑ, මට පෙරලන්නත් බෑ, බුදු කෙනෙකුට පෙරලන්නත් බෑ. ඒක එකපාරට සමහර අයගේ කඳු පෙරලන්නම බෑ, සමහර අයගේ කඳු පෙරලන්න පුළුවන්. ඒ නිසා ඔබට අතහරින්න මම එක දෙයයි මතක් කළේ. රුපියලක්වත් මම මුදල් වලින් අතහරින්න කිව්වේ නෑ. මොකෙන්ද අතහරින්න කිව්වේ? සිත අතහරින්න කිව්වා. හැබැයි ඔබට මුළු ජීවිතේම සියල්ලම ඔබට අතහරින්න පුළුවන් වෙයි. ඔය හිත අතහරින්න බෑ. මොහොතක් කල්පනා කරලා බලන්න. මේ සිත අතහැරියොත් අපිට පහළ වෙනවා උත්තරීතර ඥානයක්, උත්තරීතර ගුණයක්, උත්තරීතර සමාධියක්, උත්තරීතර ඥානයක් අපිට පහළ වෙනවා. ඒ ඥානේ ඒකාන්ත වශයෙන්ම අශෝකං විරජංකේ මං ඒතං මංගල මුත්තමං ශෝක නැති ජය පරාජය ඉක්ම වූ පීඩාවකට ජරාවකට පත් වෙන්නේ නැති කේම කියන බියක් නැති බයක් නැති සම්පූර්ණේම ආරක්ෂා සහිත මානසික ගුණයක් ඥානයක් දර්ශනයක් ඔබට පහළ වෙන එකට කියනවා සම්‍යක් ඥාන දර්ශනය. සදහම් ඇස ඔබට තියෙන මොන ඇසද? පෘථජ්ජන ඇසක් නෙතියේ. සාමාන්‍ය කෙනෙකුට තියෙන්නේ පෘථජ්ජන ඇසක්. දැන් ධර්මයේ දියුණු කරගෙන ඉන්න දරුවන්ට යම් කිසි ආකාරයක ලෝකෝත්තර ඇස ඒ සදහම් ඇස මේ ධර්මය අහන අයට දියුණු වෙමින් පවතිනවා. නැත්තම් තේරෙන්නේ මොකද්ද? පෘථජ්ජන ඇස ලෞකික ඇස තියෙන්නේ. මොනවද මේ ලෞකික ඇසේ බැඳිලා තියෙන්නේ? පරම්පරාවෙන් ආපු දේ. බලන්න පරම්පරාවෙන් ආවොත් ආගමික දර්ශනේ ඔහේ අරගෙන යනවා. පරම්පරාවෙන් පිළිවෙතක් ආවම ඔහේ පිළිවෙතෙහි රැඳිලා ඉන්නවා. පරම්පරාවෙන් જાතියක් ආවම ඒ જાතිය අල්ලගෙන ඒකත් එක්ක සටන් කර කර දුක් විඳිනවා. පරම්පරාවෙන් රටක් කියලා හඳුනගත්තාම මේ රටේ කියලා ඒක මගේ කියලා හිතන්න පුරුදු වෙනවා. පිනතුනේ සැබෑ දර්ශනය අවබෝධ කරගත්තාම එයාට જાතියක් නැහැ. ආගමක් නැහැ. වර්ගයක් නැහැ. කුලයක් නැහැ. ගෝත්‍රයක් නැහැ. රටක් නැහැ. කොටින්ම කියතොත් මට මමත් නැහැ. ඕක නෙමෙයිද දහම? සියලු දෙනාටම අයිති පරමාර්ථ ධර්මය ඕක නෙමෙයිද? මං අහන්නේ රටක් අරන් යනවද මලං? ජාති අරන් යනවද? වංශේ කුල ගෝත්‍රය අරන් යනවද? ධනෙ අරන් යනවද? ඥාන වාහන ඉඩකඩම් ඔය තියෙන දේවල් අරන් යනවද? අරන් යන්නේ නැහැ. සැබෑ පරමාර්ථයේ එයයි. ඒ පරමාර්ථය පිළිගන්න හිතක් හදන්න ඕන. ඔක්කොම හදනවට වඩා හිත හදන එක හරි අමාරුයි. විශ්වවිද්‍යාල දහසකින් උපාධි දහසක් ලබනවට වඩා අමාරුයි හිත හදන එක, හිත තේරුම් ගන්න එක. මුළු ලෝකයේම තියෙන අධ්‍යාපනයන් අධ්‍යයනය කරනවට වඩා, ඉගෙන ගන්නවට වඩා අමාරුයි හිත තේරුම් ගන්න එක. මොකද ඒ තරම් හිත සියුම්, හිත සංකීර්ණයි, හිත මායාකාරී ස්වභාවයකින් යුක්තයි. අපිට අපේ හිත තුල ඉඳගෙනම තමයි මේ හිතෙන් ගැලවෙන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නසනවා මේ සංසාර සාගරේ යන්නේ බුදුහාමුදුරුවනේ කොහොමද ජයගත්තේ කියලා ඕගතරණ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුහාමුදුරුව දෙන උත්තරේ මොකද්ද? තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ කියනවා. මොකක්ද ඒකෙන් කියවෙන පරමාර්ථය? තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. දැන් මෙහෙම ගමන් කරනෝ යම් කෙනෙක්. නැත රැඳී සිටිනෝ. මේ සංසාර සාගරේ ජයගන්නට නම්, එහෙමත් නැත්නම් මේ සංසාරේ ජයගන්නට නම් ඇවිදගෙන යන්න ඕනද, නතර වෙලා ඉන්න ඕනද කියලා කෙනෙක් අහනවා. ඔබේ උත්තරේ මොකයිද? නතර වෙලා ඉන්නෙත් නැතුව, ඇවිදගෙන යන්නෙත් නැතුව, පිටුපසට එන්නෙත් නැතුව වෙන ක්‍රියාවලියක් අනුගමනය කරන්න ඕන. එමුණුත් ඔබට එවැනි කාරණයක් ප්‍රකාශ කළොත් ඔබට ඒක ගෝචරයිද? ගෝචර නෑ. මොකද හේතුව? අපිට තියෙන්නේ ක්‍රියාවට බැසගත්ත ස්වභාවයකින් යුක්තයි. කර්මකාරයනේ. කර්මකාරය කියන එකේ තේරුම මොකද්ද? කර්ම කරන්න. කර්ම රැස් කරන්න නැත්නම් කර්ම කරන්න, ක්‍රියා කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේලා වඩිනවා වඩිනවා නෙමෙයි. වැඩ ඉන්නවා නෙමෙයි. දානි වළඳනවා නෙමෙයි. සැතපෙනවා සැතපෙනවා නෙමෙයි. බණ කියනවා නෙමෙයි. බුදු කෙනෙක් ළඟ තියෙනවා ශරීර දෙකක්. එකක් තමයි රූපකාය. පටිම ස්වභාවය, ප්‍රතිමාවේ ස්වභාවය. තව ශරීරයක් තියෙනවා බුදු කෙනෙකුට. ඒ බුදු ශරීරයට කියන්නේ කොහොමද? අප්පටිම. බුදුරජාණන් වහන්සේ නම අප්පටිම කියන ගුණයෙන් යුක්තයි. දැන් ඒ අප්පටිම ගුණයට යන්න කලින් අපි ඉස්සෙල්ල ප්‍රතිමාවෙන් හඳුන ගන්න ඕන බුදුහාමුදුරුව. ප්‍රතිමාව තුලක් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපි මොනතරම් සත්කාර, ගෞරව, වන්දනා, මාන, ප්‍රශස්ති මොනවා ගායනා කළා. බුදුහාමුදුරුව වැඩ ඉන්නේ කොහොමද? ඊයනව වම් අත උඩින් දකුණු අත තබාගෙන මෙහෙම බොහොම ඉන්නවා. අපි මොනතරම් සත්‍යයහිනා කරත් ඔච්චරයි. ඒ කියන්නේ මොකද්ද? කවුරු හරි ඇවිල්ලා ඉතිහාසයේ යුගයන් වල මේ පූජා භූමි විවිධ ආක්‍රමණයන් වලින් විනාශ වුණානේ. අනේ ඒ කාලෙත් සමාධි පිළිම වහන්සේලා මේ විදියටම වැඩ හිඳිය ස්වභාවය තාමත් පේන්න තියෙනවානේ. අද අතෙන් කෑල්ලක් නැහැ, පාදයෙන් කොටසක් නැහැ, සේ හස්තයෙන් කොටසක් නැහැ, නායෙන් කොටසක් සමාධි පිළිමෙත් නැහැ නේද? ඒ ශ්‍රී පාදයෙන් කොටසක් නැහැ. ඒවා විවිධ හේතුන් නිසා. ඒත් ඒ පිළිමේ නින්දා ප්‍රශංසා දෙකම නොතකා වාසය කරනවා. ඇයි? වහන්සේලාට පුජ්‍යලත්වේ නැහැ. අකම්පිත ගුණයකින් යුක්තයි, අසංකාරික ගුණයකින් යුක්තයි, අනන්ත ගුණයෙන් යුක්තයි. අනන්ත සිතක් තිබුණා. මේ අනන්ත සිත ඔබ හදාගන්න ඒකාන්ත වශයෙන් ඔබට පුළුවන්කම තියෙනවා මේ සසරේ, මේ ජීවිතයේ තුලම. නිරන්තරයෙන් නොබෙන් විමසන්න, මම කවුද කියලා. නිරන්තරයෙන් විමසන්න, මම කවුද? කෙටියෙන් නම් කියයි මම කරෝලිස් කියලා නේද? හරි, කරෝලිස්ට කරෝලිස් කියන නම දුන්නේ කවුද? ඒකත් පිටින් ආපු නමක් නේ. හරි, ඒ නමත් අත්හැරියා. ඊළඟට ශරීරය දුන්නේ කවුද? පොඩි ශරීරය කිලෝ 2ක් 3ක් බර. අම්මා තාත්තා. ඉතින් කො මම මේ ලෝකෙන් ගත්ත දේවල් සියල්ලම ලෝකෙට බැහැර කරලා බලන්න, ඔබට හිමි කුමක්ද කියලා? හිමි දෙයක් තියෙනවද? මේ අබමල් රේණුවක්වත් අබෑටයක් තරම් දෙයක් නෑ. දැන් මේක දැනගත්තයි කියලා ඔබට මම කියන්නේ මේ කැලේකට ගිහින් ඉවරලා දාප්පල් ඉන්න කියලා. ඒව සම්මුති ධර්ම. රාතන් වහන්සේ නමකටත් බුදු කෙනෙකුටත් මොනවද අවශ්‍ය කරන්නේ? සිව්පසය. ඔබටත් ඒව මොනවද අවශ්‍ය කරන්නේ? සිව්පසය. ඒක හුදු සම්මුතියක් පමණයි. ඒකෙන් දිනු වෙන්න පුළුවන්, සංවර්ධනය වෙන්න පුළුවන්,
ආසාවල් ඕනේ ඕනම කෙනෙකුට තියෙනවනේ අවශ්‍යතාවල් ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍යතාවල් පූර්ණේ කරනවා ඇතා වුණත් සතුටෙන් ඉන්න නැතා වුණත් සතුටෙන් ඉන්න පුළුවන් මානසික ගුණයක් තියෙනවා මානසික ගුණය සතුටෙන් ඉන්න තත්වයට පරිවර්තනය කරගත්තාම ආර්ථික සංවර්ධනය ඇති වෙනවද නැද්ද ඇති වෙනවා මානසික පීඩා ආතති වැඩි වුණොත් එහෙම ආර්ථික කළමනාකරණය අවුට් යනවද නැද්ද අවුට් යනවා ඒකාන්තේම යා මානසික පීඩනයන් වලට ලක් වෙනව කරන කියන වැඩ කටයුතු කරන්න බෑ එහෙමනම් නිවන් මඟ තුල ධර්මයේ මඟ තුල ගමන් කිරීමේදී ඔබට ආර්ථික වාසිත ලැබෙනවා මානසික වාසිත ලැබෙනවා ලෝකෝත්තර වාසිත ලැබෙනවා පැහැදිලිනේ එහෙමනම් ඔබේ ජීවිතය සම්පූර්ණ කරගන්නට ඔබේ හිත සංසුන් වෙන වචන කතා කරන්න සංසුන් වෙන ක්‍රියාවන් කරන්න සංසුන් වෙන දේවල් පිළිබඳව හිතන්න සංසුන්ව සතුටින් ජීවත් වෙන්න ඔබ ලබන්න අකමැති දෙයක් ඔබ අන්නයට දෙන්න එපා කෙටි වචනයක් ඔබට ආහාරයට ගන්න බැරි දෙයක් ඔබ තව කෙනෙකුට දෙන්නේ නැනේ නේ ඒ වාගේම තමයි ඔබ ලබන්න අකමැති දෙයක් කිසි විටක ඔබ තව කෙනෙකුට දෙන්න එපා. ඒ න්‍යායෙන් ඔබ ජීවත් වෙන්න. එතකොට ඔබට හරිම සන්තෝෂයක් දැනේ. ඒක හේතුව මේ තරුණ ජීවිත සමහර වෙලාවලට විහිළුවක් කළත් තව කෙනෙකුට පීඩාවක් වෙන්නයි කරන්නේ නේ. ඒකයි මම එහෙම මතක් කරේ පින්නතුනේ ඔබ ලබන්න අකමැති දෙයක් තව දෙනෙකුට කරන්න එපා කියලා. ගමනක් යනකොට බෑග් එකට කඩළු කැටයක් දානවා. ඒ යාළුකමට කරන දේවල්. කඩි ගොඩක් ළඟට ගිහිල්ලා අරගෙන ගිහිල්ලා තියලා ඉවරලා කතා කර කර ඉන්නවා. ඔය යාළුකමට කරන දේවල්. ඈ ඔය මංගල ගමනේ මේ යන අයට එහෙම කරන්නේ උඩ තට්ටුවක ඉඳ ඉඳුල් බඳු මේ පණිට්ටුවක් දානවා. ඒක යාළුව කරන වැඩද? නෑ ඒව නිකන් මහා ඉරිසියාවෙන් සහ සතුරු සිත් වලින් සතුරු කමින් කරන දේවල්. එහෙම නැත්නම් වාඩි වෙන එකන් ඉදලා පුටු පස්සට අදිනවා. ඒ යාළුකමට කරන දේවල්ද? නෑ. ඒ යාළුකමට කරන දේවල් නෙමෙයි පින්නතුනේ. ඒ ඒකාන්තයෙන්ම හිරිහැරය පිණිස, පාපය පිණිස, අහිත පිණිස, අනර්ථය පිණිස කරන දේවල්. එහෙමනම් යාළු මිත්‍ර වෙස්යෙන් ඉන්නේ තව කෙනෙකුට හිංසාවක් කරන යක්ෂයෙක් කියලා තේරුම් ගන්න ඕනේ. විහිළුවට කරන්නකෝ තව කෙනෙක්ගේ බෑග් එකට දාන්න රුපියල් 5000. ජාලයට 5000 වුණාම කොහෙන්ද මේ 5000මට ආවේ කියලා එයා සන්තෝෂ වෙනවා. අන්න ඒක දිහා බලලා ඔබට සතුට වෙන්න පුළුවන් නම්. තේරුණාද? ඈ පෑනක් නැති කෙනෙකුට පෑනක් තියලා ඉවරලා එයාගේ බෑග් එකේ තියලා හා මේකනේ පෑනක් තියෙනවා මම මේ නැතුව හෙව්වනේ. සපත්තු දෙයක් නැති කෙනෙකුට සපත්තු දෙයක් ගෙනල්ලා දීලා සතුට වෙන්න. අන්න එවැනි උදාරදර ආකාරයෙන් කටයුතු කරන්න. ගැටලුවක් ඇති කෙනෙක්ගේ ජීවිතේ ගැටලුවක් විසඳලා ගැටලුවක් නැති කෙනෙක්ගේ ජීවිතේ කේලමක් කියලා ගැටලුවක් හදලා නෙමෙයි මෙන්න මේවට තමයි පින්කම් කියලා කියන්නේ මෙන්න මේවට තමයි සැනසෙලිදායක ජීවිතය කියන්නේ නුවණෙන් ජීවත් වීම නුවණ නැති වුණොත් එයා පව් කර ගන්නවද නැද්ද පව් කර ගන්න ඔහේ අන්දය වගේ අඹ ගහට පොළු ගහනවා කොළත් වැටෙනවා මලුත් වැටෙනවා ගෙඩිත් වැටෙනවා අතුත් වැටෙනවා සියල්ල වනස ගන්න ඒ නිසා සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඕන සරලයි කුමද්ද අත්තානම් උපමං කත්තා මම මේ දේ කරන්න හදද්දි මං කැමති වෙනවද මේකට මං කැමති වෙන්නේ නැත්නම් ඒ දේ කරන්න එපා මට මේ වගේ පීඩාවක් ආවොත් මං කැමති වෙනවද මං කැමති වෙන්නේ නැහැ එහෙනම් කරන්න එපා එච්චරයි හිත පිරිසිදුව තියාගන්න ඒක තමයි පින්තුණි මුළු ලෝකේම පිරිසිදුව තබා ගන්නට පුළුවන් උත්තරීතරම තැන හිත පිරිසිදුව තිබ්බාම එතෙන්ට බුදුහාමුදුරුව වඩිනවා හිත පිරිසිදුව තිබ්බාම එතෙන්ට ධර්ම රත්නේ වඩිනවා හිත පිරිසිදුව තිබ්බාම එතෙන්ට සංඝ ගුණ එකතු වෙනවා හිත අපිරිසිදුව මඩ ගොහුරක් වගේ තීද්දි බුදුහාමුදුරුවන්ට කොච්චර යාඥා කරත් කොච්චර බුදු ගුණ කිව්වත් බුදුහාමුදුරුව ළඟින් ගියත් නාහි වාගෙන යනවා ඇත්තටම ඔබ කියන සමහර දවස්වලට සිල් ගන්න ගියාම මාගේ සිත කය වචනේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා කියලා. ඇත්තෙම බුදුහාමුදුරන් ඉස්සරහින් ඔබේ හිත තිබ්බොත් බුදුහාමුදුරු නාහි වහගනේද නැද්ද? එහෙම හිතක් තියාගන්න එපා. එහෙම හිතක් තියාගන්න එපා. මල්වට්ටියක් වගේ ලස්සනට බුදුහාමුදුරුවන්ට පේන හිතක් තියාගෙන ඉන්න. මුළු ලෝකෙම ඔබ නිඳා ලැබුවත් කමක් නැහැ, ඔබ ඔබේ සිතෙන් ඔබ ප්‍රශංසා ලබන්න ඕන. මුළු ලෝකෙම ඔබ ප්‍රශංසා ලැබුවත් වැඩක් නැහැ, ඔබ ඔබේ සිතෙන් ඔබ නිඳා ලබන ඕන. ඒ නිසා ඔබේ සිතෙන් ඔබ ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න, හිතෙන් අප්‍රසාදය ලබන යම් වරදක් වුණාද ඒක සමාව ගන්න, එහෙම නැත්නම් නිවැරදි කරගන්න, නිවැරදිව කටයුතු කරන්නට ඔබ උත්සාහවත් වෙන්න ඕන. උජුපටිපන්න භාවයේ තියෙන න්‍යායපටිපන්න භාවයේ තියෙන සාමීචිපටිපන්න භාවයේ තියෙන ඕන මේ උතුම් ගුණාංග රැස් කරගෙන දියුණු කරගෙන තමයි ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. මේ ධර්මයන් සියල්ල ක්‍රියාත්මක වෙන්නේ හොඳින් සිහිය පැවතුනොත් පමණයි. ඒකට කියන යෝනිසෝ මනසිකාර්ය. පියවරක් තියන්න කලින් ඇසින් අපි විමසනවා, මෙතන කටුවිත්තක් තියනවද, වලක් තියනවද, අගලක් තියනවද කියලා බලනවද නැද්ද? බලනවා. වචනයක් කතා කරන්න කලින්, ක්‍රියාවක් කරන්න කලින්, සිතෙන් යමක් හිතන්න කලින් ධර්මානුකූලද, මෙතන අගාධයක්ද, පාපයක්ද, අකුසලයක්ද කියලා බලලයි එතන අදිය තියන්න ඕන. තේරුණා නේද? චේතනා පාරිශුද්ධත්වය හරේ වටිනෝ. දත් ටික වගේ පිරිසුදුවට තියෙන්න ඕන, මූණ වගේ පිරිසුදුවට තියෙන්න ඕන. අපි හිතන්නේ මූණයි දත් ටිකයි තමයි වැඩියෙන් පේන්නේ කියලා. ඉතින් ඒ දෙක නම් මැදලා හදාගන්නවා. හිත ලේසියෙන් මැදලා හදාගන්නේ නැහැ. මේ ගමන පින්නතුන්ගේ අර හිතත් හෝදන වැඩපිළිවෙල. හිතත් පිරිසුදු කරගන්න වැඩපිළිවෙල. තරුණ දූපතුන් හැටියට එකතු පහදු වෙලා විය පැහැදන් කරගෙන කාලය ගෙවල තමන්ගේ රැකී රක්ෂාවන් වලින් නිවාඩු පහඩු අරගෙන බොහොම ලොකු දෙයක් කරන්නේ, බොහොම අගේ ඇති දෙයක් කරන්නේ. ඒ නිසා දරුවනි, ඒකාන්ත වශයෙන්ම ඔබට මේ භවයේදීම ජීවත් වෙලා සිටියදීම මලාට පස්සේ නෙවෙයි නිවන් සුව ලැබෙන්න ඕන. තේරුණානේ? මලාට පස්සේ නෙවෙයි නිවන් සුව ලැබෙන්න ඕන, ජීවත්ව සිටියේදී නිවන් සුව ලැබෙන්න. නිවන් දකින්නේ ජීවත්ව සිටියේදී. නිවනේ හැඩය කුමක්ද අපි ඉගෙනගෙන තියෙනවා? මොකක්ද ඉගෙන තියෙන්නේ? නිවනට හැඩයක් නැත. නිවනේ වර්ණය කුමක්ද? වර්ණයක් නැත. නිවන තිබෙන්නේ කොහෙද? දිසාවක් තැනක් නැත. ඒ නිවන ඔබ අවබෝධ කරගත යුතුයි, ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. එහෙමනම් අපි දැන් හැඩේක ඉන්නවනම් හැඩෙන් නිදහස් වෙන්න, වර්ණයක ඉන්නවනම් වර්ණයෙන් නිදහස් වෙන්න, කොයි බහරි තැනක පිහිටා ඉන්නවනම් ඒතනින් නිදහස් වෙන්න. නිවන අප්පතිට්ටං අප්පවත්තං අනාරම්භන මේතං. අරමුණු කරගන්න බෑ, රැඳී සිටින්න බෑ. ඒමක්කු යෑමක්කෝ නිවනට නෑ. දැන් ඔක ගෝචරයිද? ගෝචර නෑ. මොකද හේතුව? ඉන්ද්‍රිය විෂය නෑනේ. හැබැයි ඉන්ද්‍රියන් වලින් එහාට කල්පනා කරන්න පුළුවන් ශක්ති සම්පන්න ගුණාංග දියුණු වෙන තැනත්තා තමයි අනේ මේ සංසුන් අරමුණක් ලෝකෙ තියෙනවා, අන්න නිර්වාණය ධර්මය අරමුණු කරගෙන වාසය කරන්නට මට ධර්මයක් තියෙනවා කියලා මේක හඹා යනවා. හොඳට බලන්න, මේ ස්වාමීන් වහන්සේ කියන ධර්මයට හිත අරමුණු කළොත් එහෙම, ඒ තුලින් ඔබට කිසිදු වේදනාවක් පැමිණෙනවද කියලා? නෑ. අසංකාරික තැනකට ඔබේ සිත ගමන් කරන විට අසංකාරික දෙයකින් ඔබට සංස්කාර රැස් වේද? රැස් වෙන්නේ නෑ. සංස්කාර රැස් වෙන්නේ සංස්කාර රැස් වෙන තැනකටම තමන්ගේ සිත පිහිටුව. සංස්කාරකයන් තුල සිත නොපිහිටවා අසංකාරික වූ, අවේදීත වූ, විමුක්තිදායක වූ තැනකම තමන්ගේ සිත පිහිටවන්න ඕන. ඒ තැන සිත පිහිටෙව්වහම පින්නතුනේ අරමුණු කිරීමක් නැහැ. එයා අරමුණු වලින් නිදහස් වූ තැනම, සිතේ උපාදානය නොමැති තැනම සහනශීලී, සැනසිලිදායකයි, සුවදායකයි කියලා අඳුනගන්නවා. අරමුණු උපාදාන කිරීමම, ඉන්ද්‍රියන් අල්ලා ගැනීමම දුකයි වේදනාවයි කියලා එයා අඳුනගන්නවා. හරියට කටුවක් ඇනලා තියෙනවා දැක්කාම වහා මේ කටුව ගුල්ලා දමන කෙනෙක් වාගේ එයා ඒ ඉන්ද්‍රියන් ටික ගලවලා දානවා. කටුපඳුරක් දැක්කාම මේ කටුපඳුරට අඩියක් තියලා ගමන් කරන්නේ වාගේ මේ ඉන්ද්‍රියන් වලින් ඈත් වාසය කිරීමට එයා කල්පනා කරනවා. ඒ දර්ශන සම්පත්තිය ඥාන සම්පත්තිය. ඒ ඥාන සම්පත්තිය නිසා මානසික සුවතාවේ මානසික සහනය ලැබෙනවා. ඇයි එයාට මානසික සහනය ලැබෙන්නේ? එයා කෙනෙක් නොවන තැනට හිත හදාගෙන තියෙනවා. කෙනෙක් හැටියට ඉන්නකොට හැමතිස්සෙම රිදුම්. දැන් කෙනෙක් ඉන්නකොට බොහෝ සම්පත් ආදී තියෙනවා නම් එහෙම, ධනෙ ආදී එහෙම, එයා ඒකිනුත් තැවෙනවද නැද්ද? තියෙන නිසා. නැති නිසා කෙනෙක් ළඟ නැත්තම් ධනෙ ඒකිනුත් තැවෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් ඉන්නවද දුප්පත්කම නොදැනෙන, පෝසත්කමම දැනෙන? නෑ. හැම මොහොතකම කොයි වෙලාවක හරි තමන්ට වඩා පෝසත් කෙනෙකුත් හමු වෙනවද නැද්ද? හමු වෙනවා. තමන්ට වඩා දුප්පත් කෙනෙකුත් හමු වෙනවද නැද්ද? හමු වෙනවා. මේ දෙන්න අතර මෙයා තැවෙනවා මෙයාගේ තියෙන දේත් එක්ක අර ගණන් හැදීමේ. ඒ නිසා මේ ලෝකේ කවුරුවත් එක්ක ඔබ මේ ගණන් හදන්න යන්න එපා. ඔබ කියලා කෙනෙක් නම් කරගත්තට පස්සේ ඔබේ උසට අනිත් කෙනාගේ උස බලනවද නැද්ද? බලනවා. ඒ මූඩකම නිසා හැමදාම පීඩා විඳිනවා. අරයා මට වඩා උසයි, මෙයා මට වඩා මිටි කියලා අදිමානයෙන් සහ හීනමානයෙන් පෙළෙනවා. ඔය පෙළීම තියනවා නම් මේ හිත හරි මූඩයි. මේ හිත වැඩක් නැහැ. මේ හිත මං අත්හරින්න ඕන. මේ හිතේ තියෙන මෝහාන්ධකාරය, අවිද්‍යා පදලේ දුරු කරලා මගේ හිත සහනශීලී කරගන්න ඕන කියලා කල්පනා කරගෙන හොඳ අදිෂ්ඨානයක් කරන්න හොඳ පුණ්‍ය භූමියක් තමයි මේ භූමිය. ඈතින් පේන රුවන්වැලි මහා සෑය කොතමට මෙතෙන්ට පේන බොහොම ලස්සනට. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවිතේ ඕනම අදිෂ්ඨානයක් කරන්න හොඳම තැන. ඔබට ලෞකික අවශ්‍යතා තියෙනවා, ඒකටත් අදිෂ්ඨානයක් කරන්න. මොනවා කරගත්තත් පින්නතුනේ ඉස්සරහින්ම ජීවිතේ දහම තියාගන්න. අංක 1ට ධර්මයේ තියාගන්න, අංක 2ට අරව තියාගන්න. අනේ සියලුම දේවල් තියෙන ඕන ලෞකික අපේක්ෂා බලාපොරොත්තු තියෙන ඒවා අංක 2 3 ඒව තියාගන්න. ඒක සම්මුතියක් පමණමයි. ඒකේ පරමාර්ථයක් නිවනක් මට ගෙනියන්න දෙයක් ඇත්තේම නෑ කියන එක තේරුම් අරගෙන වාසය කරන්න ඕන. මෙන්න මෙවන් වූ ධර්මයක් වඩන කෙනාගේ සිත ඒකාන්ත වශයෙන් නිවෙනවාමයි, ඒකාන්ත වශයෙන් සුවපත්ව වාසය කරනවාමයි, ඒ කෙනාගේ සිතෙන් ඒ කෙනාව සැනසෙල්ලට පත් වෙනවාමයි, ඒ සැනසෙල්ල අන් අයටද පැතිරෙනවාමයි, ඔහු නිසා ඇය නිසා ඒ ගමට ඒ පළාතට ශාන්තියක් ඇති වෙනවාමයි. ඒ නිසා ධර්මයේ සහනය ලබන්න දරාගත් හැම දෙයක්ම වේදනා පීඩා දෙද්දි, දරාගත් හැම දෙයකම තියෙන්නේ අවිද්‍යාව සහ මේ මෝහාන්ධකාරයයි. මේ මෝහාන්ධකාරයෙන් අවිද්‍යාවෙන් ගැලවෙන සිත පුදුමාකාර සහනයක්, පුදුමාකාර නිවනක්, පුදුමාකාර ශාන්තියක් ලබනවා. මේ මොහොතේ අපි භාවනාත්මක කුසලයක් ලබන්න ඕන. ඒ නිසා සුළු මොහොතක් ස්වාමින් වහන්සේ කියන විදියට හිත හදාගෙන භාවනාවේ දෙන්න. ඔබට කරන්නට තිබෙන්නේ ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ පංච ඉන්ද්‍රියන්ම මුල් කරගන්න. මුල් කරගෙන මේ ඉන්ද්‍රියන් හයටම සම්බන්ධ නැතුව ඔබේ හිත කියන ස්වභාවයෙන්ුත් ඔබ නිදහස් වෙලා, මගේ සිත කියන ස්වභාවයෙන්ුත් නිදහස් වෙලා, මගේ දැක්ම කියන ස්වභාවයෙන්ුත් නිදහස් වෙලා, මගේ කන, නාසය, දිව, ශරීරය, මන කියන ස්වභාවයෙන් නිදහස් වෙලා, මේ සදායතනයන්ගෙන්ම නිදහස් වෙලා සංසුන්ව වාසය කරන්න. එතෙ මේකේ නිදහස් වුණාට පස්සේ අමුතුවෙන් සංසුන් කමක් ඕනේ නෑ. එතනම නිදහස් බව තියෙනවා. ඔබ උත්සාහ කරන්න ඔබේ හිතෙන් ගැලවෙන්න. ශේෂයක්වත් ඉතිරි නැතිව ගැලවෙන්නට උත්සාහ කරන්න. ශූන්‍යතාවයෙන් උත් ඔබ ගැලවෙන්න. දහමේ කියවෙන අනාරම්භන මේතන් කියනවා වගේ අරමුණු කර ගැනීමෙනුත් ඔබ නිදහස් වන්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියනවා වගේ දෘෂ්ටි වලින් නිදහස් වෙන්න. දෘෂ්ටි වලින් තොර සංසුන් භවයේ සීලය ඔබේ ආධ්‍යාත්මය තුල ඔබ දකින්න. හුස්ම රැල්ලක්වත් අල්ලගන්න එපා. කිසිවක් ඉතිරි කර නොගෙන සියල්ල දියව යන්නට අතහැර යන්නට මිදෙන්නට ඉඩ හරින්න. හිත අනන්ත අහස වගේ හිස්වන්නට ඉඩ හරින්න. අරමුණක් වශයෙන් කිසිවක් නොගන්න. පුජ්‍යලේක් වශයෙන් නොසිටින්න. එතනට හිත මෙහෙවා ගන්න. ඥානේ යොමු කරගන්න. පුජ්‍යලේක් වශයෙන් රැඳී නොසිටින්න. ඔබ තුල ඔබ පුජ්‍යලේක් වශයෙන් රැඳී නොසිටින්න. කිසිදු අරමුණක එළඹ ගැනීමෙන් වළකින්න. කිසිදු ක්‍රියාසිතක එළඹ ගැනීමෙන් වළකින්න. නිරෝධ සිතකම, නිදහස් සිතකම වාසය සිත තුලින් යමක් අපේක්ෂා නොකරන්න. නිවනවත් අපේක්ෂා නොකරන්න. සැනසිල්ලද අපේක්ෂා නොකරන්න. අපේක්ෂාව ඔබගේ සැනසිල්ල විනාශ කරයි.
කිසිදු අපේක්ෂාවකින් තොරව වාසය කරන්න. සිත අරමුණක බැඳ තබන්නටද උත්සාහ නොකරන්න. රඳවා ගන්න බැරි දෙයක් රඳවා ගැනීමට උත්සාහ කිරීමක් වැනි දෙයක් සිදු නොකරන්න. රඳවා ගන්නට තමා වසඟේ පවත්වා ගන්නට බැරි ලෝකය ලෝකයට මත්තරින්. එය තමාගේ කර නොගන්නට වග බලා ගන්න. සිත ඔබගේ නොවන වග තේරුම් ගන්න. වේගවත් කැළඹිලි ස්වභාවයක හැඟීමක් පමණයි. වේගයෙන් කරකවන ගිනි තෙල්ලක ගිනි වලල්ලක් දැනෙනවා වගේ වේගයෙන් සිතුවිලි අතර ගැටෙන මේ සිත මගේ වගේ දැනෙනවා පමණයි. පේනවා පමණයි. එහි මාහට හිමි සිතක් නැත. වේගවත් බව නිසා ඇතිවන විද්‍යුත් බලයක් ශක්තියක් පමණයි. යදන ඒ නිදහස් අතහැර වාසය කරන්න කිසිවෙකු නොවි. අරමුණ අතහැර දෘෂ්ටි අතහැර වාසය කරන්න. සියල්ල අතහැරෙන්නට ඉඩ හරින්න. ඔබ කිසිවක් අල්ලා නොගන්නා වූ තැන සියල්ල අතහැරීම ස්වභාවයෙන් සිදුවෙනවා ඇති. කිසිවක් අතහැරීමට උත්සාහ නොකරන්න. කිසිවක් අතහැරීමට උත්සාහ නොකරන්න. අල්ලා ගැනීමෙන් පමණක් වළකින්න. අල්ලා ගැනීම අතහැරීමට උත්සාහ නොකරන්න. අල්ලා ගැනීම පමණක් වළක්වන්න. මම කියන දෘශ්‍ය මායාව තුළින් තමයි මේ සියලු ඇලීම් සහ ගැටීම් නිර්මාණය වන්නේ කියන කාරණේ ඔබේ ආධ්‍යාත්මය තුළින් ඔබ අවබෝධ කරගෙන ඒ මම කියන කාරණය ලිහිල් කරන්න. එවිට ඔබගේ සිතේ ඇලීම් ගැටීම් වේගය හෙමින් පහ වෙනවා ඇත, දුර වෙනවා ඇත. ඔබේ හිතෙන් මේ දක්වා ඇති කරගත්ත යම් ධර්ම ගුණයක් වේද, සතුටක් වේද, සතුට ඔබ මේ මොහොතේ භුක්ති විඳිනවාදයි බලන්න. දහම් රසය ඔබේ හිතට දැනුණාදයි බලන්න. යම් දහම් රසයක් යම් ගුණයක් निराයාසයෙන් ඔබේ ජීවිතය වෙලා ගත්තාදයි බලන්න. ඒ සැහැල්ලුව සමග හොඳින් හුස්ම ඉහළ පහළ කරන්න. එය කායික සැහැල්ලුවට හේතුවක්. දුක අඩු, සැනසිල්ල පිරි හදවතක් ඔබට තිබෙනවා නම් ඒ හිතෙන් අතහැරපු පින, ඒ හිතෙන් අතහැරපු ලෝකෝත්තර කුසලය නිසාම ඔබට හටගත් දහම් කුසල බලයයි. කිසිවෙක් වී වාසය කිරීමෙන් වලකින්න, සෑම විටම කිසිවෙක් නොවන්න, සෑම අරමුණක් අභියසම කිසිවෙක් නොවන්න, කිසි විටක දෘෂ්ටිධාරියෙකු ලෙස වාසය නොකරන්න, කිසිවත් ලෝකේ ග්‍රහණය කිරීමෙන් වලකින්න. සිත ඔබේ කරගත්තොත් ඔබ බොහෝ දේ අතහරින්න මහන්සි වෙයි. සිත ඔබේ කරගත්තොත් බොහෝ දේ ළඟා කරගන්නත් මහන්සි වෙයි. යමක් අතහරිනවා කියන්නේ තව යමක් අල්ලගන්නවයි කියන එකනේ. අතහැරීමයි අල්ලා ගැනීමයි දෙකම අතහැරියොත් ඒ දෙකම කරන හිත අතහැරියොත් ඔබට මොනතරම් නිවනක් මොනතරම් සහනයක් තියෙනවද? නැවත මතක් කරන්නම්, ජීවිතේ පුරාම කරන්නේ යමක් අල්ලගන්නවා, තව දෙයක් අතහරිනවා. ඒ අතහරින්නේ අල්ලගන්නේ හිතෙන්. මේ අල්ලගන්න හිතයි අතහැරීමයි අල්ලා ගැනීමයි කියන මේ තුන් කාණ්ඩයේම යමක් අතහරිනවා. එයාගේ හිත ධර්මයෙන් පිනා යනවා, ලෝතුරු ගුණයෙන් පිනා යනවා, ඉන්ද්‍රිය සංවරයෙන් සංවර වෙනවා, කාලයෙන් අකාලික බවට පත් වෙනවා, ලෝකයෙන් ලෝකෝත්තර බවට පරිවර්තනය වෙනවා. කවර තුන් ආකාරයක් අතහැරීමෙන්ද? අල්ලා ගැනීම, අතහැරීම, අල්ලා ගැනීම හා අතහැරීම සිදු කරන මනස. අතහැරීම එනුවණින් කරන දෙයක් නෙමෙයි, මනසින් කරන දෙයක් නෙමෙයි, ඉන්ද්‍රියකින් කරන දෙයක් නෙමෙයි, ඒ ලෝකෝත්තර ඥානයකින්ම ලෝකෝත්තර නුවණකින්ම ක්‍රියාව ඉක්ම වූ ක්‍රියාවකින්ම සඤ්ඤාව ඉක්ම වූ ස්වභාවයකින්ම අල්ලා ගැනීමෙන් තොර වූ තැනකින්ම සිදු කරන අපූර්ව ලෝකෝත්තර විෂය ධාරාවකින් සිදුවන උත්තරීතර ගුණාංගයක්, උත්තරීතර තත්ත්වයක්. ඔබේ ආත්ම සෙනෙහය ඔබ වටා වෙලි වෙලි ඉන්න බලනවා ඇති. හිතට කියා දෙන්න, මේ ආත්ම සෙනෙහය මායයට බයේ මොනතරම් සැඟවි සැඟවි වෙලි වෙලි සිටියත් මායයාගෙන් සැඟවන්නට නොහැකි වග මායයාට අයිති සියල්ල සතුටෙන් දන් දෙන්න. මායයාට අයිති දේ ඔබේ කර නොගන්න, මායයාට මේ අයිති බව තේරුම් ගන්න. මැරෙන ධර්මතා හැම දෙයක්ම අතහරින්න, නොමැරෙන ධර්මතාවයක පමණක් ඔබ රැඳී සිටින්න. මැරෙන ධර්මතා හැම දෙයක්ම ඔබ අතහරින්න, මනසවත් අල්ලගන්න එපා. මනස තුල තියෙන අරමුණක්වත් බලන්න එක මැරෙනවා නම්, පුජ්‍යලත්වයවත් අල්ලගන්න එපා. පුජ්‍යලයා මැරෙනවා නම් අහිමි වෙන ලෝකයේ හිමි කියලා හිතන්න එපා. අහිමි වෙන ලෝකයේ අහිමි කියලාම තේරුම් ගත්තාම මෙහි පුජ්‍යලයක් නැත. සිත ඔබගේ නොවේ නම්, කාලය ඔබගේ නොවේ නම්, සතර මහා භූත ධාතු ඔබගේ නොවේ නම්, ඒ කිසිවක් ඔබ අල්ලා ගන්නේ නැත්නම් ඔබට කවර දුකක්ද පීඩාවක්ද? පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං. අනන්ත විශ්වයේම ඔබට අයිති නම් කොටසක් වෙන් කරගන්නේ කුමටද? ඔබ ගමක, ඉඩමක, ගේක, රටක අයිතිකාරයෙක් නොවි අදුම තරමේ මේ මහා පෘථුවී අයිතිකාරයෙකුත් නොවේ ඔබට මේ අනන්ත විශ්වයේ අයිතිකාරයෙක් විය හැකිනම් ඔබේ හිත කනස්සල්ලෙන් පෙළෙන එකක් නෑ. හිත සෑහීමටපත් වේ. කාන්නේ අනන්ත විශ්වයේ අයිතිකාරකම ලැබෙනකන් තමයි ඔබේ හිත ඔය අයිතිවාසිකම් ගැන කල්පනා කර කර ඉල්ලන්නේ. ඒ අනන්ත විශ්වයේ අයිතිය ලබා දෙන්න ඔබේ සිතට. සාදු මේ උතුම් පුදබිමේ පුණ්‍ය භූමියේ අපේ සිත් පහන් වෙනවා, සංසුන් වෙනවා. ඒකට හේතුව මුළු මහත් කෝටි සංඛ්‍යාත ජනකායක් මේ ස්ථානවල මුදා හරින්නේ මෙත් සිතිවිලිනේ. කවුරුත් ඇයල පොල් ගහන්නේ නැනේ නේ, පොල් ගහන්නේ මේ මෙත් සිතිවිලි තමයි මුදා හරින්නේ. ඒ මෙත් සිසිල තමයි මේ හමායන්නේ. ඒ නිසා මේ පලාතට ඇවිල්ලා රැඳී ඉඳලා ගියත් හිත සහනයටපත් වෙනවා. ධර්මයේ මෙනෙහි කළාම වඩාත් හොඳට හිත සහනයටපත් වෙනවා. ඊළඟට ධර්මයේ පවත්වාගෙන යන වැඩපිළිවෙලක් නුවණක් ඔබේ ජීවිතය ඇති කරගන්න ඕන. ඒ වැඩපිළිවෙල නිරන්තරයෙන්ම හදන්න. හාසේවිතා භාවිතා බහුලීගතා කියලා වචනයක් පාවිච්චි කරනවනේ නේද? මෛත්‍රී විහරණය කියන එකෙන් අදහස් කරේ ධර්මය. මේ ධර්මය ප්‍රගුණ කර ගැනීම, ප්‍රකට කර ගැනීම දිගින් දිගටම වුණා. මිතුලතු ගාන්න ඕන හැමදාමනේ. මූණ සෝදන්න ඕන හැමදාම. එතකොට බණහන්න ඕන හැමදාමනේ. හිත පිරිසුදු කරන්නත් හැමදාම අපිට ධර්මය ඕන. ධර්මයේ කු මෙනෙහි කරන්න ඕන, එක්ක ධර්මයේ දේශනා කරන්න ඕන, එක්ක ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, ධර්මයේ ගවේෂණය කරන්න ඕන. පැහැදිලිනේ? එහෙමනම් හිතත් හැමදාම පිරිසිදු වෙන්න ඕන. එක දවසක් කෑවම බඩ පිරෙනවා නම් හැමදාම නිකන් ඉන්න පුළුවන් නිකන් නැතුව. ආයි බඩ වෙනවා, ආයි කනවා. ඒ වගේම තමයි හිතත් අපිරිසිදු වුණොත් හිත පිරිසිදු කරගන්න වැඩපිළිවෙලක් හැමදාම ජීවිතේ යොදා ගන්න ඕන. එනිසා නිර්වාණය නැමැති උත්තරීතර සැනසිල්ල මේ භවයේදීම ලබන්න මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
අපේ තරුණ දුවාල පුතාලට දරුවන්ට දැනගත යුතු මොනවා හරි ධර්ම කරුණක් හෝ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද? තියෙනවා නම් කියන්න මල. තරුණ පුතාලා. තියෙනවද? නැහැනේ. හොඳයි, මේ කරපු භාවනාවෙන් හිතේ සහනයක් තියෙනවද? අර වහා ඇවිලෙන සුළුයි කියන එක අඩුයිද දැන්? සාමාන්‍යයෙන් කණෙන් ඇදලා ගියත් තරහ යන්නේ නැද්ද? ඕ තරහ යනවද කියලා බලන්න කාට හරි කියන්න ඕන කණෙන් ඇදලා යන්න කියලා. එහෙනම් සැනසෙන්නේ නින්ද යාවේ. හැබැයි නිදා ගන්න හම්බෙන්නේ නැ පිංගම් කරන්න වාම. ඈ සැනසෙන්නේ ඊළඟට අපි ගමන යාවේ. සැනසිල්ල තමන්ගේ ගැට කටයුතු කරන්න නුවණින් කටයුතු කරන්න ඔබ සූදානම් වේවි. හිත පිරිසුදු නම් එයා ගත පිරිසුදුව තියාගන්නවාමයි. ගත පිරිසුදු නම් එයාගේ වත්ත පිටියේ ගේ දොර පිරිසිදු වෙනවාමයි. හිත අපිරිසුදු වුණොත් එයාගේ ඇඟට වැටෙන්නේ කිලුටු ඇඳුම්. හිත අපිරිසුදු වුණොත් ඒ අපිරිසුදු අයගේ ගෙවල් හරීම අපිරිවිලයි. අපිරිසුදුයි. හොඳට මතක තියාගන්න. හිත පිරිසුදු වුණොත් අර සියල්ලම පිරිසුදුයි. අහලා තියෙනවනේ රාතන් වහන්සේලා වැඩ ඉන්න ආරාම එහෙම බොහෝම ලස්සනට පිරිසුදුව තිබුණා කියලා නේ. ඒකට හේතු උන්වහන්සේලා පොඩි තැන වුණත් පිරිසුදුව තියාගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සඳුන් දැවෙයින් සකසන ලද කුටියක සඳුන් සුවඳ එන හැමතිස්සෙම නේද? සුවඳ කුටිය. එනම් මේ බොහොම ලස්සන බවක්, සොඳුරු බවක්, ශාන්ත බවක් ජීවිතයට ලැබෙන්නේ හිත සංසුන් වෙන තරමට. හිත අප්‍රසන්න වෙන තරමටම එයා නිකම් අර ඉන්දියාවේ හැම ඉන්න යෝගී වගේ නිගණ්ඨයෝ වගේ තත්ත්වයකටපත් වෙනවා. එහෙමනම් අපේ ජීවිත දුකින් නිදහස් කරලා සැනසෙල්ලේ මාර්ගයේ යොමු කරන ඒ උතුම් ධර්මයට මාගේ নমස්කාරය වේවා. මේ දක්වා මේ සම්බුද්ධ ශාසන ධර්මය රැගෙන මහරහතන් වහන්සේලාට, ආර්ය ශ්‍රාවක උත්තමයාණන් වහන්සේලාට මාගේ নমස්කාරය වේවා. තුන්ලොවක් සනසා වදාලා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේම ගුරු මෑණියන් වූ ගුරු පියාණන් වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය පූජාම වේවා. ඒ පූජාව නිසා මාගේ ජීවිතය බුදු සිතක් බුදු කුටියක් බවට පත්වේවා. ඒ රහතන් වහන්සේලාගේ සිත් තුළ පැවති ඒ අනන්ත ගුණයන් මාගේ සිත් තුළද පවතිවා. ඒ උතුම් ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේලාගේ ගමන් මග මාගේ ජීවිතයේ ගමන් මගම වේවා. බුදු ගුණ ඒ ආර්ය මහා සංඝ ගුණ මාගේ ජීවිතේ වේවා. ධර්මයෙන් ජීවිතය සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පින්බර වැඩසටහන සංවිධානය කළ ශචිකා ශකිලා ධර්මපාල පින්වත් දියණියත්, ඒ වගේම හිරෝෂා ජයකොඩි පින්වත් දියණිය ඇතුළු ඒ සියලුම පින්වතුන්, තත් මව්පියන්, වැඩිහිටියන්, ඒ සියලුම දෙනාටත් මේ දේශනාවේ දායකත්වයේ දරලා මාගේ ධර්මපාල පින්වත් මෙතිතුමන්, ඥාන ධර්මපාල ඒ පින්වත් මෙතිණිය ඇතුළු සියලුම දෙනා ප්‍රාර්ථනා කරන උතුම් සත්බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මතු බුදු වන මෙත් බෝසතාණන් වහන්සේට, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක බෝධීන් ප්‍රාර්ථනා කරන්නා වූ ගුණෝතුමන්ට, මේ අනුරාධපුර පින්බිම රකින්න සම්යද්දුෂ්ටික දෙවිදේවතාවන්ට මේ පින් අයිති වේවා. සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් යෙහින් ආරක්ෂා කෙරෙත්වා. ආරක්ෂා කරන දෙහිමි උත්තම රජවරු අගමැතිවරු ඇමැතිවරු මේ රටේ පහළ වේවා දූපතුන් පහළ වේවා කායික සැනසෙල්ලෙන් මානසික සැනසෙල්ලෙන් හැම දිනාගේම ජීවිත සැපවත් වේවා හැම දිනාම පතන යහපත් උතුම් බලාපොරොත්තුන් ඉෂ්ට සිද්ධ වේවා වහවහ ධර්ම අවබෝධය නැති කරගන්නට කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති ඔබට ලැබේවා ඔබේ ජීවිතයේ ඒකාන්ත වශයෙන් වාසනාවන්ත පිම්බර සිනහමුසු මොහුණින් වාසය කරන පින්වත් ජීවිතෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැදූ වැඩූ මව්පියන්ට මේ පින් අයිති වේවා ශිල්ප ශාස්ත්‍ර ලබා දුන්නු ගුරුවරුන්ට මේ පින් අයිති වේවා මේ මාහැඟි පින්කම කරන්නට අපිට අතහිත දුන්නු සහයෝගය දුන්නු සියලු දෙනාට මේ පින් අයිති වේවා සුජීවත්ව වාසය කරන අයට ජීවිත අවබෝධයේ පිණිස ධර්ම අවබෝධයේ පිණිස සසරට එකතු වුණු හැම දිනාටම සසර යහපත පිණිස සුගතිය පිණිස නිවන් පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සද්ධම්ම දේශනං චිරං රක්칸තු තං සදාති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලන්ති සාදු සාදු සාදු
දෙනෙකුට අපි කොටස් කීපයක් දෙන්න ලබාගෙන කියවලා ධර්මාභෝධයන් දිනු කරගන්න.
¿Qué? 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 ¿Qué?
ඒක තමයි.